அரு சாந்த பண்டார் மெத்தும் அபுதுமார் வினாடி தாஹத்திர காலியா கிளம்பினோம்
கரு மூலசனே பந்தித்துமணி ஸ்துதி விசேஷம் லோக ஆர்த்திக அர்புதியாக பவத்தின விழாவுக்கு முழு லோகே மங்கிதானே ரட்டவால் பரபத்தல விதியது மே ஆர்த்திக அர்புதிய ஹமுவே உத்தமனே இகலகி இல்லா ரெக்கியாவலின் தொட்ட வெட்டிலா ஆர்த்திக வசையின் விசால பீடனோட்டு பத்தில தீன் அவஸ்தாவுக்கு ஏ கோலி ஆர்த்திகத்துக்கு பெந்திச்சு ரட்டா கட்டியட்டு அப்பி ஸ்ரீலங்காவத் மே ஆர்த்திக அர்புதேட்டு அது மூணு தினம் கோவிட் வசங்கத்தை அவில்லா பாஸ்கு பிரகார அவில்லா மே சியலு மீட்ட பிற விச்ச சிதுவீம் மே ஈய பெரேதா அரகலே அவில்லா தாமேக கணம் பலலத்ன ஏ அரகலே விசிங் கருப்பு ரட்டட வினாசே ஏவா கணம் பலாகடேனோ ஜனாதிபதி மந்திரே வித்தரா கோட்டி ஹெத்த பஹக் வினாசே கெவால் தொரவால் அட்டசிய பஹலவா பிச்சுவா வாகன விசால பிரமாண புச்சல தம்மா எத்தா நமசி அசுவாட்ட அசுநமேட்ட வட வெடி வினாசியா மே அரகல கருவன் அட்டம் அரகல கருவன் விசிங் கிரியாத்மக் கரா மே சியல்ல தெக்க மே ஆர்த்திகேட் எக்குத்துவேனா மே பெசட் எஹம அவஸ்தாவுக்கு வர்த்தமான கரு ஜனாதிபத்துமா ரணில் விக்ரமசிங்கத்துமா முதல்ல மாத்தியவரே ஹட்டியட் மே சியல்ல கலமனாக்கரணே கரலா எக்கபத்தகின் மேரட்டே இன்ன அஹிம்சக துப்பத் ஏவகே மே ஆர்த்திக அர்புதே நிசா ஆர்த்திக வசேன் விவித பீடனோட பத்தில இன்ன பவுல் லக்ச தி சட்டக் பலாகனிமே வககே மத் தேவர மத தியாகன தமாய் எதுமா மே அயவய பார்லிமேந்தோடு இதிரிபத் கரே கேனக மதக்கரண்டோனி விசேஷம் மாமித்ர ஹெக்ட அப்புஹா மெத்துமா எதுமா தான் கீவா ஆதாயம் கோமது ஹொயாகான் ஆதாயம் ஹொயாகாண்ட தமாய் மே ஆண்டுவ முதல் அமாத்தியாசிய விசேஷம் தீர்ணே கரல தீர்ணே சுஜுபது வெடிக்கிறான் சுஜுபது வெடிக்கிறான் தீர்ணே கர புகாம ஏகடத் பாயினோம் கலிம் பது ஐவாத் கர புகாம ஏகடத் பாயினோம் பது ஐக்கரான் நேத்துவ ஓனம பாசல்லன தருவிகடுனா தேரினோ ரட்டே ஆதாயம் ஹேதென்னே பதுசா பது நோன் ஆதாயம் முல் ஏனிசா அப்பி பிரதிபத்தி மே தீந்துவக் கரான் தீர்ணோ ருஜுபது புலுவந்தரம் வெடிக்கரலா பொடி மனுஷியாட ஏன வக்ரபாத்தி ஏ பொடி மனுஷியாவ பேராகனிமே வெடபிலிவல கிரியாத்மக் கரண்ட தீர்ணே கரல தீனோ இது ஏனிசா ஏ ஆதாயம் ஹொயாகனேனேக்கட பாதா கரணோ அத விதேசிக விதேசிய ரட்டவல்லோல இன்ன ஏ விதேசிய சமிக்கியான் எவன் டொலர் டிக எவன் எப்பா கியனோ ஏ ஆயிட்டு கியனோ அப்பி ஆண்டுவக் கண்ணக்காங்க இந்த டேங் எவன் எப்பா ஓவாட்டிக எக்கோ உண்டியல் விதியட் எவன் நத்தா ஹவால் விதியட்டே வண்ட நத்தா வின கிரமோயிட்டே வண்ட மே டொலர் சஞ்சிதிய வெடிக்கிறான் நிப்பா மே ஆண்டு கடா வட்டோனே ஹபை ஆண்டுவட ரிதினவா கியன்னே அமதக்கரான் நிப்பா விபக்ஷய மே ரட்டே அஹிம்சக ஜனதாவட்டை ரிதென்னே ஏ பீடனே ஜனதாவட பசுகே காலே டொலர் டிக நேத்து அப்படி தெல் கண்டு பெரி வெனகொட அஹிம்சக மகஜனதாவ தமாய் போலிங் வல ஹிட்டே கேஸ் டிக கண்ட பெரி வெனகொட அப்பே ரட்டட கென்ன கண்ட பெரி வெனகொட டொலர் நத்தி நிசா ஏ அஹிம்சக ஜனதாவ தமாய் ஏ போலிங் வல மெருனே அவ்வட வேலி வேலி வெஸ்ஸட தெமி தெமி ஹிட்டியே ஏ நிசா விபக்ஷே ஹித்தனவானம் மே லங்காவட டொலர் என கிரமட்டிக ஒக்கம நவத்தலா ஆண்டுவ ஹிர கரலா ஆண்டுவ மரண்ண தீர்ணே கரண்ண தமுன்னாசல தீந்துவக் கண்ணவானம் ஏ துலிம் வெடிம பீடனே வென்னே மே எலியே இன்ன அப்பே ஆதரணீய அஹிம்சக ஜனதாவட கியன கமதக் கரண்ணிப்பா தென் அப்பே உகத் புத்திமத் இரான் விக்ரமந்த மெத்துமா உதே கதா கரத்தி விசேஷம் கீவா ஆயோஜன தீர்கன்னீமட எம நேத்த அப்பனயன தீர்கன்னீமட மே அயவய துல ஜனாதிபத்துமா கிசிமதயக் எகுது கரல நேத்தம் எம நேத்தம் இதிரிபத் கல்ல நே கியலா மங் இரான் விக்ரமந்த மெத்துமாட கியனோ மே அயவய கதா பொத நேவத ஒபதுமா கியவண்ட மே பொதே பிட்டுவங்க 10 இந்தலா 17 தக்வாம சம்பூர்ணேம தியன்னே விசேஷம் ஜனாதிபத்துவ முதல் அமைத்தவரை ஹட்டியட மேரட்டே அப்பநயன ஏ வகேம ஏ வெளதாம் சேஸ்ரேய திவுனு கிரீம சதாகின அப்பு யோஜனா தமை தியன் ஏக பத்தகிங் எதுமா கியனவா விசேஷம் விதேச வெளதாம ஆயோஜன சம்பந்த நியோஜித ஆயத்தனை அப்பத்கிறன் ஏ வகேம நவ ஆர்த்திக கலாப விசேஷம் பஸ்னாயிர பலாத் ஏ வகேம வயவ பலாத் ஹம்பந்தட திரிகுணாமலே மா நியோஜனே கரண வயம்ப பலாத்தே ஆயோஜன கலாப ஏத்தியனோ ஏ வகேம மம ஜனாதிபத்துமாகின் பௌஜ்ஜலிக இல்லி மக்கரா விசேஷம் பிங்கிரிய மெத்துவரண கொட்டாசே தனட அகர்மன்னே விலாத்தியன் ஏ ஆயோஜன கலாப
විධිමත් කාර්යක්ෂම ඉදිරියට ගෙනියන්න අවශ්‍ය සහයෝගය මේ හරහාම ලබා දෙන්න කියලා. ඒ ආයෝජන කලාප ටික ඇති වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජාතික ඵලදායිතා කොමිසමක් හදනවා. ගෝලීය වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒවා සියල්ල මට කාලයකට නිසා මම විග්‍රහ කරන්නේ නැත්තේ. ඒ වගේම සැපයුම් සේවා ආශ්‍රිත යටිදල පහසුකම් සංවර්ධන වැඩසටහන, ඒ වගේම ආයෝජනයේට හිතකර පරිසරයක් නිර්මාණය කරන එක, ඒ වගේම නව කම්කරු ප්‍රතිපත්තියක් ගේන එක, ඒ වගේම කෘෂිකර්ම කෘෂි අපනයනය සඳහා විශේෂයෙන්ම ඉඩම් ලබා දීම ඇතුළු කාරණා රාශියක් එතුමා බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම මට පෙර කතා කරපු ජේසී අලවලතුල මැතිතුමා විශේෂයෙන්ම එතුමා විශාල වශයෙන් හඬ නගලා කීවා මේ ආරක්ෂාවට ඇයි මේ මුදල් වෙන් කරන්න කියලා. අපි මතක තියාගන්න ඕනේ මේ රටේ අවුරුදු 30ක් ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න අපිට හැකියාව ලැබුණා. ඒකට අපේ විරෝධාර රණවිරුවෝ විශාල ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරා. මගේ පවුලේ සමාජිකයෙක් ඇතුළු විශාල ප්‍රමාණයක් තමන්ගේ හුස්ම පද මේ අද මේ පාර්ලිමේන්තුව බලන්න ඇවිල්ලා ඉන්න මේ පුංචි දුවල පුතාලගේ අනාගතය වෙනුවෙන් ඒ නිදහසේ හුස්ම ගැනීම සඳහා ඒ අයිතිය ලබා දෙන්න උන් ජීවිත පරිත්‍යාග කරා. දැන් ඒ පවුල් වලට ගෙවන ඒ වැටුප් ටික නවත්තන්නද ඔබතුමාලා කියන්නේ? මේ ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් වෙන් කරන්න එපා කියලා. ඒ දැන් ඉන්න අපේ විරෝධා රණවිරුවෝ ඒ අයට දෙන වැටුම නවත්තන්නද කියන්නේ? ආර්ථික අර්බුදයක් ආවා කියලා ඒ වැටුම නවත්තන්න පුළුවන්ද? ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය කියන්නේ යුද හමුදාවයි ගුවන් හමුදාවයි නායක හමුදාවයි විතරක් නෙමෙයි, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ආයතන රාශියක් තියෙනවා. ඒ ආයතනවල වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ගේ පඩිනඩි ගෙවීම වෙනුවෙන් තමයි මේ මුදල් වෙන් කරලා තියෙන්නේ, නැත්නම් වෙන කාර්යයකට නෙමෙයි කියන එක අපි බොහොම පැහැදිලිව විපක්ෂයට මේ වෙලාවේදී මතක් කරලා දෙන්න ඕනේ. ඒ නිසා ඒ වගේම පාඩලි චම්පික මැතිතුමා එතුමා ආර්ථිකය පිළිබඳ යම් දැක්මක් තියෙන කෙනෙක් හැදියට එතුමා කිව්වා ඔව් IMF එකට ගියපු වෙලාව අපි තවත් කලින් යන්න තිබ්බ කියලා. හැබැයි මේ විපක්ෂයමනේ කියන්නේ මේක IMF අයවැයක් කියලා. ඔබතුමා කිව්වා හරි, අපි IMF යන්න ඕන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය අපි ගන්න ඕනේ. ඒ ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක කරගෙන යනවා පියවරෙන් පියවර. එහෙම කරගෙන යනකොට ජනතා විමුක්ති පෙරමුණයි තවත් දේශපාලන පක්ෂ අද මාධ්‍ය සාකච්ඡා කියලා තියෙනවා ඉදිරිපත් කරපු අයවැය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ එකක්වත් මේ ආණ්ඩුව එකක්වත් නෙමෙයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඒකක් තමයි මේ ඉදිරිපත් කරේ කියලා. ඒක පැත්තෙන් ඒකටත් ගහනවා, මේ පැත්තෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියනවා. පුදුම දෙබිඩි විපක්ෂයක් අද තියෙන්නේ. එකක් පැහැදිලිව කියන්න, මේ ආර්ථික අර්බුදයක් වෙලාවේ අපි අපේ පටු දේශපාලන ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් මැතිවරණ ඉල්ලනවා. මොකටද මූල අසනාරුවට මන්ත්‍රීතුමනි මේ වෙලාවේ මැතිවරණයක් කවුද ඉල්ලන්නේ? මේ වෙලාවේ අපිට තියෙන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට පැවරලා තියෙන වගකීම තමයි මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩ ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා මේ රටේ අහිංසක ජනතාව ඒ පීඩනයෙන් මුදවා ගන්න එක. ඒ කාර්යභාරය තමයි අපි කරන්න ඕනේ. දැන් මම දැක්ක ඊයේ මේ වෘත්තීය සමිති කණ්ඩායමක් එකතු වෙලා ප්‍රෙස් එකක් තියලා අයවැය පරදමු කියලා බෝඩ් එකක් ගහලා ඒ අය කියනවා මේ අයවැයෙන් කාටවත් මොනවද දීලා නැහැ. ගුරුවරයාට දීලා නැහැ, රජයේ සේවකයාට දීලා නැහැ, පෞද්ගලික අංශයට දීලා නැහැ, ධීවරයාට දීලා නැහැ, ගොවියට දීලා නැහැ. ඉතින් බුදු අම්මේ මේ මහජන සුභසාධනය වෙනුවෙන් තමයි වැඩිම මුදල් ප්‍රමාණයක් ජනාධිපතිතුමා වෙන් කරලා තියෙන්නේ. සමෘද්ධිය ලබා දෙන්න, වැඩිහිටි දීමනාව ලබා දෙන්න, ආබාධිත දීමනාව ලබා දෙන්න, පාසල් දරුවන්ගේ නිලැඳුන් ටික දෙන්න, පාසල් පෙළපොත් ටික දෙන්න, දුප්පත් ආර්ථික අපහසුතා තියෙන ප්‍රදේශවල දරුවන්ට සපත්තු ටික අරන් දෙන්න, ඒ වගේම මහපොළ ශිෂ්‍යත්වයට. මේව ඇතුලේ ඉන්නේ කවුද? මේව ඇතුලේ ඉන්නේ පාසල් යන ගුරුවරයාගේ දරුවෙක් මේ ප්‍රතිලාභය ලබනවා, රාජ්‍ය සේවකයාගේ දරුවෙක් ප්‍රතිලාභය ලබනවා, අම්මා කෙනෙක් වෙනවා මාතෘත්වයට පත් වෙන්න සූදානම් වෙද්දි දෙන ආහාර මල්ල ලොකුද පොඩිද කළුද සුදුද කියලා බලන්නේ නැහැ. ඒ හැම අම්මා කෙනෙකුටම ඒ ආහාර මල්ල දෙනවා. ඒ නිසා මුළු ප්‍රතිලාභ මේ සමස්ත සමාජයේ සමස්ත සමාජයේ අස්සක් මුල්ලක් නැර බෙදිලා යන විදිහට මේ අයවැය තුල ඒ සමාජ සුභසාධනයේ වෙනුවෙන් ජනාධිපතිතුමා හමුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා ඊරිසියාවට කුහකකමට ඒවා කියන අයට අපි කියනවා මේ වෙලාවේ මේ තියෙන ආර්ථිකයත් එක්ක කරන්න පුළුවන් උපරිම දේ විශේෂයෙන්ම කරලා තිබෙනවා. මම මුලින් කිව්වා වගේ අද අපිට තියෙන ප්‍රධාන වගකීමක් තමයි පවුල් 138ක් අද ආධාර ඉල්ලනවා. ආධාර ඕනේ කියලා කියනවා අපේ රටේ පවුල් 138ක්. පවුල් 158යි තියෙන්නේ. ඒ 58 138ක්ම යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන පවුල්. ඒ පවුල් බලාගැනීමේ වගකීම අපි දන්නවා විපක්ෂයේ නෙමෙයි තියෙන්නේ, ආණ්ඩුවට තියෙන්නේ. ඒ වගකීම අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕනේ. අපි මෙහෙම කතා කරද්දී සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ අයට මේ ජනතාවගේ පීඩනයේ ප්‍රශ්න අපිට තේරෙනවා.
තව විනාඩි 2යි
ගොවියාගේ ප්‍රශ්නේ
ඔබතුමාට.
ගොවියාගේ ප්‍රශ්නේ හරියට තේරුම් ගත්ත නිසා තමයි මේ වෙනකොට මිලියන 55,000ක් මුදල් වෙන් කරලා විශේෂයෙන්ම ඒ පොහොර ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යන්නේ කුෂ්කර්ම අමාත්‍යාංශය හරහා. ඒ අපි විශේෂයෙන්ම ඒ ගොවි ජනතාවට අවශ්‍ය ශක්තිය ලබා දීලා ඒ අපනයන කුෂ්කර්මාන්තය වැඩි දියුණු කරන්න, ඒ වගේම අපනයන භෝග වගාවන් වැඩි දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ඒ පහුගිය වෙලාවෙ විච අඩුපාඩුවක් තිබ්බනම් ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන ඉදිරියට යන්න අපි කටයුතු කරගෙන යනවා. මම විශේෂයෙන්ම මේ වෙලාවේ ජනාධිපතිතුමාගේ අපේ ගරු අගමැතිතුමාගේ ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන්න කාරණයක් කියන්න ඕනේ මන්ත්‍රීවරයෙක් හැටියට. විශේෂයෙන්ම අපේ රට තුල විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. එක පැත්තකින් මුහුද, අනිත් පැත්තෙන් ගොඩබිම. ඒ ගොඩබිමේ තුල තියෙන මම රටවල් ගණනාවකට ගිහිල්ලා තියෙනවා. මම දැක්ක සුන්දරම සම්පත් බහුලම ආකර්ශනීයම රට තමයි ශ්‍රී ලංකාව. ඒක මම ගෞරවයෙන් මේ පාර්ලිමේන්තුවේදී කියන්න ඕනේ. ඒ උතුම්ම මාතෘභූමිය තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා මේක හදන්න පුළුවන්, ගොඩ දාන්න පුළුවන්. මේ විශාල සම්පත් ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා එක පැත්තකින් මැණික්, එක පැත්තකින් පොස්ෆේට්, අනිත් පැත්තෙන් මේ වැව් අමුණු ජලාශ. දැන් උදාහරණයක් ඇරියට මේ වැව් අමුණු ජලාශ ටිකේ මාස 6කට වඩා වතුර තියෙන ඒ ජලාශවල මිරිදිය මත්ස්‍ය වගාව කරපු ගමන් අපේ දරුවන්ට කවදාවත් මේ ප්‍රෝටීන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ සම්පත්
හරියට හඳුනාගෙන
මම අවසන් කරනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ සම්පත් හරියට හඳුනාගෙන ඒකට අදාළ විච අමාත්‍යංශයට, ඒකට අදාළ දෙපාර්තමේන්තුවට, ඒකට අදාළ ව්‍යවස්ථාපිත ආයතනයට පැහැදිලිවම අපි කියනවා අතිගරු ජනාධිපතිතුමනි උපදෙස් දෙන්න, ඉලක්කයක් දෙන්න. මෙන්න මේ මාස කිහිපය ඇතුලේ මෙන්න මේ ප්‍රමාණය රටේ ජාතික ආර්ථිකයට එකතු කිරීම සඳහා මේ ආයතනය, මේ අමාත්‍යංශය, මේ දෙපාර්තමේන්තුව වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න බැරි නම් ඒ ඇමතිවරයා අයින් කරන්න, ඒ වැඩ කරන්න බැරි නම් ඒ ආයතන ප්‍රධානී අයින් කරන්න. එහෙම නැතුව සෙල්ලම් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. ඒ නිසා අපේ රටේ සම්පත් නිසියාකාරයෙන් කළමනාකරන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා නායකත්වය ගන්න, අගමැතිතුමා නායකත්වය ගන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටමින් මා නිහඬව බොහොම ස්තුතියි.
Thank you. Honorable Varuna Priyanth Liyenage, you have 10 minutes.
ස්තුතියන්ත නාගරු සභාපතිතුමනි, 72 වෙනි අය අවස්ථාවේ සුළු වචන ස්වල්පයක් කතා කරන අවස්ථාවක් ලබා දීපු සම්බන්ධයෙන් ඇත්තරම අපි ගැන බලාපොරොත්තුව විශාල පිරිසක් මේ රටේ බලා ඉන්නවා. මේ රටේ පාර්ලිමේන්තුවෙන් මොනවද මේ අවුරුද්දේ එහෙම නැත්නම් මේ අයවැයෙන් ඉෂ්ට සිද්ධ කරන්න කියලා. නමුත් ඇත්තරම අපි මේ අය අපේ ජනාධිපතිතුමා කියවනකොටම මයිදනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පහුගිය කාලේ තිබිච්ච තත්වය නිසියාකාරයෙන් වටහා ගත්තේ නැහැ කියන කාරණේ තමයි මට නම් එන්නේ. මොකද අපි දැක්කේ නැහැ රටේ ජනතාව වෙනුවෙන් සාධාරණ ඉල්ලීමක් ඉෂ්ට කරනවා කියලා. මොකද අපි දැක්කා පහුගිය කාලේ මේ තේ කර්මාන්තය කොයි තත්ත්වයේද තිබුණු ආකාරය. පහුගිය කාලේ තමුන් නාසර මතක ඇති තේ කර්මාන්තේ පෝර ටික දී ගන්න බැරි තත්ත්වයක් තිබුණි. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දකිනවා කුඩා තෙවතු හිමියන් අපේ දිස්ත්‍රික්කයේ ඉන්න 110,000කට ආසන්න සංඛ්‍යාව. ඇත්තරම කුඩා තෙවතු හිමියන් මේනකොට පෝර ලබා ගැනීමට කෝටි 10කට ආසන්න මුදලක් ලබා දීලා මාස 3ක් බලා ඉන්නවා. තාම මේ පෝර ටික ලැබිලා නැහැ. තාම මාස 3ක් වෙනවා සල්ලි බැඳලා. එහෙම தත්වයක් තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම දැක්කා අද ආවා. නමුත් මම දැක්කා මේ අපේ ගරු ඇමතුමා කියනවා ඒක යලකන්නේට වීවගාවට දෙනවා කියලා. එහෙම තමයි එතුමා කිව්වේ. හැබැයි අපි කියන්නේ කුඩා තේවතු කර්මාන්තයේ කඩා වැටුණොත් පහුගිය අවුරුද්දේ, කියන්නේ 2021 අපි දැක්කා තේ දළු 130ක් ලබා දෙනකොට මේ 2022 මේ පළවෙනි කාර්තුව ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකොට ඒක කිලෝ ලක්ෂ 5ක් අඩු වෙලා තියෙන ඇමතුමා. ඒ නිසා මේක විශාල අර්බුදයක තියෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ලැබිච්ච පෝර වලින් ඉක්මනින්ම අපිට ලබා දෙන්න පුළුවන්, මුදල් කරගන්න පුළුවන් දේ තේ කර්මාන්තයෙන් නම් ඒකට කඩිනමින් මුදල් ලබා දෙන්න කියලා. ඒ වගේ අපි දැක්කා පෞගේ කාලේ බැංකු හරහා ADB ෆන්ඩ්ස් ලබා දීලා බිලියන් 1.5කින් කුඩා තේවතු හිමියන්ගේ ආර්ථික ශක්තිමත් කරන්න ණය වැඩසටහනක් ක්‍රියාත්මක කළා දිනවා බැංකු හරහා. හැබැයි මේ බැංකු වලින් ලබා දුන්නේ කුඩා තේවතු හිමියන්ට නෙමෙයි, ලොකු වතු දින කට්ටියට තමයි මේ 106 ණය පොලිය තුල ලබා දුන්නේ. හැබැයි අපි දන්නවා මේ කුඩා තේවතු හිමියෝ මේ ආර්ථික තත්ත්වෙත් එක්ක අද බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි මේ ණය සහනාදය ලබා දීලා තියෙන්නේ ලොකු වතු හිමියන්ට, අක්කර 30 40 50 දින කට්ටියට. හැබැයි කුඩා තේවතු හිමියෙක් ගත්තාන් පස්සේ අක්කර 5න් පල්ලැහැ ජීවත් වෙන කට්ටිය. ඒ නිසා මේක විශාල අසාධාරණයක්. අපි මේ ණය ලබා දීමේදී කුඩා තේවතු හිමියන්ම ඉලක්ක කරගෙන මේ සඳහා ලබා දෙනවා නම් ඉතාමත් ශක්තිමත් වෙයි මේ ආර්ථිකය ඉස්සරහට ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දැක්කා පහුගිය කාලේ, දැන් මම දැක්කා ගරු ජනාධිපතිතුමා මේ ඉඩම් සම්බන්ධයෙන් කතා කරලා මේ වැවිලි සමාගම් සතු වගා නොකරන ඉඩම් ජනතාවට ලබා දෙන වැඩපිළිවෙළක් ගැන කතා කරනවා. බොහොම හොඳ වැඩසටහනක්. නමුත් මේ නිදහස් වෙලා තියෙන ඉඩම් සමහරක් ඒවා සමහරක් වෙලාවට රිසර්වේෂන් තියෙනවා, වනවගාවල් තියෙනවා. සම මේවත් එක්ක මේවා නිවැරදි කරලා ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ වතු ටික නිකම් ඔහේ ප්‍රාදේශීයකම්ට ලබා දීලා ලබා දෙන කටයුතු කරනකොට අපි දන්නවා ඉතිහාසයේ ඉඳලා ප්‍රාදේශීයකම්ට කටයුතු කරේ මේ දේශපාලඥය කියන කාරණාත් එක්ක. ඒ නිසා දේශපාලඥයාට ඕන විදිහට මේ ඉඩම් බෙදන්න ගියොත් එහෙම විශාල අසාධාරණයක් වෙනවා. මම උදාහරණයක් විදිහට රමුණාංශර කියන්නම්. අපේ තියෙන ගලබඩ වත්තේ තියෙන අක්කර 1300ක්. මේ අක්කර 1300න් වගා කරලා තියෙන 699යි. එතකොට මේ පවුල් සංඛ්‍යාව ගත්තාන් පස්සේ මේ ජනගහනය 8540ක්. නමුත් මේක වැඩ කරන්නේ 4060යි. එතකොට විශාල සංඛ්‍යාවකට අද රස්සාව නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වගා කරලා නැහැ මේකේ අඩුමතරමේ මේ පහෙන් එකක්වත් වගා කරලා නැහැ. ඒ නිසා මේ වගා නොකරපු ඉඩම් මේ වත්තේ ඉන්න ඉතිහාසයෙන් වැඩ කරපු කෙනාටම ලබා නොදුන්නොත් නැත්තම් ප්‍රාදේශිකම් යටතේ මන්ත්‍රීතුමාට ඕන ලයිස්තුවක් එහෙම නිකුත් කරොත් එහෙම විශාල අසාධාරණයක් වෙනවා. ඒ වගේම හපුගස්සන්න ප්ලාන්ටේෂන් එකේ තියෙනවා 947ක්. හැබැයි මේකේ වගා කරලා තියෙන්නේ 3074යි. ඒතර මේකේ ජනගහනය ඉන්නවා 2617ක්. හැබැයි මේකේ වැඩ කරන්නේ 218යි. එතකොට දමුණාංශර තේරෙයි රස්සාව නැතුව කී දෙනෙක් අද මේ වතු වැවිල්ලක් නැති නිසා ජීවන තත්ත්වය නගා සිටවන්න විශාල ගැටලුවක ඉන්නවා කියලා. ඒ වගේම මම දැක්කා සංචාරක අමාත්‍යාංශය ගැන කතා කරන ගරු ජනාධිපතිතුමා, ඇත්තරම රන්දිත් සීමලාපීටි ඇමතිතුමාගේ ගමට විතරක් කෝටි 5ක් දීලා තියෙනවා මේ වයිට් වෝටර් රාෆ්ටින් නගා සිටීම සඳහා. වෙන මොකක්වත් නැහැනේ. ඉතින් වයිට් වෝටර් රාෆ්ටින් සඳහා කෝටි 5ක් දීලා තියෙනවා. ඉතින් මං දන්නේ මේ කෝටි 5න් සංචාරක අමාත්‍යාංශය කොහොමද කරන්න කියලා. ඉතින් සංචාරක අමාත්‍යාංශය ගත්තාන් පස්සේ විශාල ගැටලු රාශියක් තියෙනවා. මොකද අපි දකිනවා මේ පාස්කු ප්‍රහාරයේ ඉඳලම මේ සුළු කර්මාන්තකරුවන්, එහෙම නැත්නම් මහ පරිමාණයේ ඉන්න කර්මාන්තකරුවන් විශාල ගැටලු රාශියකට මුහුණ දීලා සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ ණය වැඩසටහන් තුළින් විශාල ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා පහුගිය කාලේ ගියාණ්ඩුව කාලේ ලබා දුන්නා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ ණය වැඩසටහන. නමුත් මේ වෙනකොට අඩුපොළ යටතේ කිසිම ණයවර සටහනක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිමත් කරගන්න. මොකද අපි ෂණිකව ඩොලර් හොයන්න ඕනි මේ වෙනකොට නම්. අපි දන්නවා දැන් ලබන මාස ඉඳලා අපේ සංචාරක ව්‍යාපාරය ඉතාමත් කඩිනමින් සංවර්ධනය කරගන්නවා. නමුත් අද හෝටල් හිමියන්ට ඒ හෝටලේ අඩුමතරමේ පේන්ට් එක කරගන්න විදිහක් නැහැ. සුද්ධ කරගන්න විදිහක් නැහැ. එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ කුඩා දේව දිමියන්ට ලබා දුන්නා වගේම 106 පොලිය යටතේ මේ සංචාර කර්මාන්ත නගා සිටවන්නත් යම් කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරොත් හොඳයි කියලා අදහසක් තියෙන්නේ. මොකද අපි දකිනවා මේ වයිට් වෝටර් රාෆ්ටිං වලට මිලියන 50ක් දෙනකොට කෝටි 5ක් ලබා දෙනකොට කිසිම වැඩසටහනක් නැහැ වෙරළ සංවර්ධනය නිසාවත්. මොකද අපි දකිනවා මේ රටට එන්නෙම වෙරළ බලාගෙන තමයි සංචාරකයෝ. එහෙම නැතුව සංචාරක මිනිස් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැහැ. ඒ වගේම අමුන්නාන්සලා දන්න සංචාරකෙක් පැමිණියන් පස්සේ පවුලක් පිටින් අපි දකිනවා වයිල්ඩ් ලයිෆ්, ඒ කියන්නේ මේ වනජීවි එක හරහා ක්‍රියාත්මක වෙන අපේ වන උද්‍යාන සඳහා නරඹන්න ගමන් කරනවා. හැබැයි අද ටිකට් එකක් කීයද සංචාරකෙක් සඳහා? රුපියල් 15000. එතකොට සංචාරකෙක්ට රුපියල් 15000ක් ටිකට් එකක් අරගෙන දෙන්නෙක් ගත්තාම කීයද? 30000. එතකොට දරුවෙක් යනවා නම් තව රුපියල් 6000, හාෆ් එකක්. එතකොට විශාල ගැටලුවක්. ජිප් එකට සල්ලි දෙන්න දිනනවා, ඊට පස්සේ හෝටලෙට සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මේ ඔක්කොමත් එක ගත්තාම පස්සේ අද ඒ ආශ්‍රිත තමුන්නාන්සර කියන්න ඕනේ උඩවල ආශ්‍රිත විශාල අද හෝටල් රාශියක් ඉදිරියලා තියෙනවා. හැබැයි උඩවලට එන්නෙම අලි බලන්න යන්න, ලංකාවට එන්නෙම අලි බලන්න යන්න. හැබැයි අද අලි බලන්න යන්න තියා සංචාරකෙක්ට උඩවලට එන්නවත් හම්බෙන්නේ නැහැ. වැල්ලෙන්ම ආපහු මේ කොහෙද උණු වටුන, එහෙම නැත්නම් මාතරින් ආපහු නැවතත් හැරිලා යන්න සිද්ධ වෙයි. මොකද මේ තියෙන ටිකට් වල ගණන් නිසා. ඒ නිසා මම ගරු සභාපතිතුම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේවා නැවත කාර්ය සභාවලට ඉදිරිපත් කරලා මිල සංශෝධනයක් කරන්න. එහෙම නැත්නම් උඩවල ආශ්‍රිත, යාල ආශ්‍රිත, ඒ වගේම ලග්ගල ආශ්‍රිත, හසලක මේ ආශ්‍රිත කරන සංචාරක ව්‍යාපාරිකයන්ට විශාල අසාධාරණයක් කරන වස්ගමුව. මොකද සුද්දෙක් ඇවිල්ලා, එහෙම නැත්නම් විදේශිකයෙක් ඇවිල්ලා මේ ජිප් එකක් අරගෙන මේ වස්ගමුවට නැත්නම් යාලට නැත්නම් උඩවලට ඇතුළත් වෙන්නේ නැහැ. ඒ එන්නේ ඒ ආශ්‍රිත හෝටලයකටත්. එතකොට මේ හෝටලයට මිනිහෙක් එන්නේ නැහැ මේ ටිකට් වල ගණන් නිසා. ඒ නිසා මේක විශාල ගැටලුවක්. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේවා නිවැරදි කරන්න කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ මැණික් කර්මාන්තය ගැනත් කතා කරන්න ඕනේ. එතකොට මේ මැණික් කර්මාන්තය ගැනත් අපි ගියසරේ සභාවෙත්, ගියසරේ ශීර්ෂෙත් නොයෙකුත් අදහස් යෝජනා කරා. නමුත් ඒක අපිට ක්‍රියාත්මක කරගන්න බැරුණා. අඩුම තරමේ අපි දකිනවා අප්‍රිකානු රටවල් වල කොන්සලස්ලා වියදමක් යන්නේ නැහැ ගරු සභාපතිතුමා, කොන්සලස්ලා දාන්න. මොකද අපේ මැණික් කර්මාන්තයේ නිලලා ඉන්න පිරිසට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කතා කරනවත් තැනක් නැහැ. ඒ නිසා මැඩගස්කර්, ටැන්සානියා ඒ වගේ තැන්වල. ඒ නිසා අපි එදත් කතා කරා, ඒ ටික කෙරෙලා නැහැ. ඒ වගේම අපි කතා කරන්න ඕනි ක්‍රීඩා මාධ්‍යංශේ. ක්‍රීඩා මාධ්‍යංශෙත් මම දැක්කේ නැහැ යම් කිසි මුදලක් වෙන් කළා දිනා. මොකද අපි මේ වෙනකොට පළාත් ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපේ ජාතික ක්‍රීඩාවල පවත්වන්න ඕනි කාලේ. හැබැයි ජාතික ක්‍රීඩාවලත් මං හිතන්නේ මේ සැරේ පවත්ව ගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ මුදල් නැති නිසා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ විශාල ගැටලු රාශියක් තියෙනවා. ඒ වගේම අපි රත්නමුල ශ්‍රීක්‍රේ ගත්තාන් පස්සේ අපේ පළාත් 7 පළාත් 9 හදලා නැති ක්‍රීඩාංගණයක් තියෙන අපේ රත්නමුල ශ්‍රීක්‍රේ විතරයි. ඒකට මේකේ සල්ලි
දීලා නැහැ.
සල්ලි දීලා නැති නිසා මේ ක්‍රීඩාංගණය ඉවර කරගන්න දෙන්නේ නැහැ. එදා හිටපු අපේ නියෝජ්‍යමත්තුමා නම් ඉන්නවා. හැබැයි අපි දකින්න ඒක හදාගන්නත් අපිට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා විශාල ගැටලු රාශියක් තියෙනවා. ඒ නිසා මම දීර්ඝ කතා කරන බලාපොරොත්තු කාලය නැති නිසා මේ අයවැය සම්බන්ධයෙන් කතා කරනවට අවසන් කරන්න දෙන ගරු සභාපතිතුමනි, ඇත්තටම අපි දකිනවා විශාල ගැටලුත් එක්ක තියෙන්නේ. ඒ නිසා ආණ්ඩු පක්ෂයටත් අද මේ අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. ඒ නිසා අර මග හිටියොත් තවන් නැසි, ගෙදර ගියොත් තවුන් නැසි, මග හිටියොත් අඹු නැසි. එහෙම සිද්ධියක් තමයි තියෙන්නේ. තෝ නැසි. ඒ නිසා ඔව් හරිද? ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. මග හිටියොත් තෝ නැසි, ගෙදර ගියොත් අඹු නැසි. ඒ නිසා එහෙම ගැටලුවක් තියෙන්නේ. මොකද 22 සංශෝධනයට ඡන්ද දීලා අපි ඔයගලන්ට උදව් කරා. හැබැයි තවුන් නැසලා 22ක් ඡන්ද දුන්නේ නැත්නම් ඒක තමයි ඇත්ත. ඇයි ඒ? වේලාසනේ විසිරුවයි කියලා. ඕකනේ ඇත්ත තත්ත්වේ. ඒ නිසා අපි බය නැහැ අපේ ඇමතුමා ඒ නිසා මම කියන්නේ
අවසන් කරන කරු මන්තුමා
අවස්ථාව ලබා දී ගුරු ස්තුතියන් දෙමින් මම නිරව ස්තුති
සෝති ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා ඔබතුමාට විනාඩි 14 කාලයක් ලැබෙනවා
මුලසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි අපි අයවැය පිළිබඳ පහුගිය දින කීපය තුළම මේ කරු සභාවේ කරුණු දැක්වා විවිධ වාද විවාද වලට සමන් දුන්නා. ඒ වගේම විවිධ මාධ්‍යන් මගින් කරුණු ගණනාවක් මේ අයවැය සම්බන්ධයෙන් අනාවරණය කෙරුණා. ඉතා වටිනා අදහස් මාලාවක් ඉදිරිපත් වුණා. විපක්ෂය විපක්ෂයි ආණ්ඩු පක්ෂය පක්ෂයි මහජනයා අනේ මන් දන්නේ නෑ අපිට මොකද වෙන්නේ කියලා හිතන බවක් පෙනුනවා. මේ සියල්ලටම දෙන එක උත්තරයයි තියෙන්නේ මේ අයවැය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමනි මේ අය සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරපු අයවැයක් නෙමෙයි. එදා ප්‍රණීත මැල් මැතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහටත් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහටත් දීර්ඝ කාලයක් අයවැය ලේඛන ඉදිරිපත් කරද්දී අපි දැක්කා විවිධ විහිළු තහලු කරමින් ඔල්වර සඬ හඬ මැදියේ තමයි අයවැය ඉදිරිපත් කළේ. මට අවස්ථාව ලැබුණා 1979 ප්‍රණීත මැල් මැතිතුමාගේ අයවැය කතාවකට සවන් දෙන්න. දවස පුරාම එතුමා තමන්ගේ කතාව දීර්ඝව කරගෙන ගියා. ඒ අතර වාරේ අපි දැක්කා අර කියපු විදිහට විපක්ෂයට ඇඟිල්ල දික් කරමින් ඔන්න තමුන්නාන්සලාට මම මේකත් දුන්නා ඒකත් දුන්නා කියලා අයවැය යෝජනා ඉදිරිපත් කළා. ඒ වගේම අපි දැක්කා අයවැය වෙලාවේ බාණ්ඩ මිල පහළ යනවා, සමහරක් ඒවා ඉහළ යනවා, සමහර ව්‍යාපාරිකෝ බාණ්ඩ සංගවා තබා ගන්නවා. හැබැයි අවසානයේ මිනිස්සු පුදුම ආස්වාදයක් ලැබුවා අයවැය ඉදිරිපත් කරන කාල සීමාව තුළ. එනිසා ගරු මන්ත්‍රීතුමනි මේ අයවැයේ එවැනි සම්ප්‍රදායන් අපි දැක්කේ නැහැ. එවැනි විසිල් ගැහිලි අපි දැක්කේ නැහැ. එවැනි බල්ටි ගැහිලි අපි දැක්කේ නැහැ. ඒ වගේම එවැනි ආතල් දුන්නෙත් නැහැ. ඒකට හේතුව අපි තමයි ඒකට හේතුව ගරු මන්ත්‍රීතුමනි අපි දැනගත්තාත් අපි ඒවා කියන්න කැමති නැහැ. අපි මේ ප්‍රශ්නේ ස්වභාවය පක්ෂ විපක්ෂ හැමෝම දන්නවා. හැබැයි අපි අවාසනාවකට අපේ පාට කණ්ණාඩියෙන් තමයි මේ කාරණා දිහා බලන්නේ. අපි දැක්කා අපේ ගරු මන්ත්‍රීතුමෙක් තමන්ගේ කතාවේදී කියනවා ප්‍රේමදාස මැතිතුමා මේ 82 වැඩවර්ජනයට සම්බන්ධ වෙච්ච අයට සහන සැලසුවා කියලා. මට එවකට එක්තරා එවකට හිටපු අමාත්‍යංශ ලේකම්තුමෙක් මට කතා කරලා කිව්වා ඔබතුමා මේ කාරණේ දන්නවා සැබවින්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඒ වාමාංශික ව්‍යාපාරයේ ප්‍රබල නායක ඔබතුමත් ඇතුළු සමහර වෙලාවට කතා කරලා කිව්වලු ඇමතිවරු කැමතිනම් රසවල් දෙන්න ඒක මගේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදී සඳහන් කළාලු මේ එකෙක් ඒ එවකට අග්‍රාමාත්‍ය ගරු ප්‍රේමදාස මැතිතුමා සම්බන්ධයෙන් කිව්වලු එතුමා විතරයි කිසිම කෙනෙකුට රසවල් දුන්නේ නැත්තේ කියලා. මම මේ වාර්තාව වාර්තා කරන්නේ එතුමාට ගෞරවයක් ඉදිරියට හිටපු අමාත්‍යංශ ලේකම්තුමෙක් එතුමා කතා කරලා මට කිව්වේ මේ කාරණේ නිවැරදි කරන්න. ඒ නිසා අපි ගරු මන්ත්‍රීතුමනි මේ අපේ පාට කණ්ණාඩියෙන් මේ කාර්යය දිහා බලපුවාම අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ අයවැය දිහා අපි සුදුපන්න කණ්ණාඩියක් දාලා බලමු. ඒ සඳහා මම මූලික කාරණා හතරක් තමුන්නාන්සලාගේ අවධානයට යොමු කරන්න කැමතියි. එකක් තමයි රටේ පවත්න අර්බුදයේ ස්වરૂපය කවර ආකාරද. දෙවැනි එක තමයි විසඳා ගත යුතුව තිබෙන මූලික ප්‍රශ්න මොනවාද. තුන්වෙනි එක තමයි උපායමාර්ගික ප්‍රවේශයක් මේ අයවැය තුළ තියෙනවාද. හතරවෙනි කාරණේ තමයි අපේක්ෂිත ඉලක්ක මොනවාද, ඒවාගේ තර්කානුකූලභාවය කවරාකාරද කියලා. තර මන්ත්‍රීතුමනි, ඔබතුමා ආර්ථික විද්‍යා විෂය පිළිබඳ ප්‍රාමාණිකයෙක්, දස දහස් ගණනක් ශිෂ්‍යයන්ට ආර්ථික විද්‍යා විෂය උගන්වලා තියෙනවා. එනිසා මේ කාරණා පිළිබඳව මේ සභාවේ ඉන්න අපි හැමෝටම වඩා තමුන්නාන්සට අවබෝධයක් තියෙනවා. අපි බලමු පුංචි කතාවක්. රජයේ ආදායම රුපියල් බිලියන 3415යි. දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට මේ 11.3යි. වියදම රුපියල් බිලියන 5820යි. දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට මේක 19.2යි. හිගය ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2405යි. මේක දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට 7.9යි. එවගේම ගරු මන්ත්‍රීතුමනි, අපි ලබාගත් ණයවලට පොලි ගෙවන්න විතරක් රුපියල් බිලියන 2441ක් දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට 8.1ක් අපි ගෙවනවා. එවැගේම පොලි නොවන වැටුප්, විශ්‍රාම වැටුප්, සමාජ සුභ සාධන කටයුතු සඳහා රුපියල් බිලියන 2441ක් ගෙවනවා. වෙන් කරලා තියෙනවා. මේක අනුපාතිකයක් විදිහට බැලුවොත් දළ දේශීය නිෂ්පාදිතයට 7.2ක්. අපි වැටුප් ගෙවන්න කරු මන්ත්‍රීතුමනි, දළ දේශීය නිෂ්පාදිත අනුපාතිකයක් විදිහට අපේ රජයේ ආදායමෙන් 3.7ක් ගෙවනවා. විශ්‍රාම වැටුප් වලට 1.2ක් ගෙවනවා. සමාජ සුභ සාධන 1.7ක් වෙන් කරනවා. ඔබතුමාට පේනව නේද මේකේ ගැඹුර? රටේ ආදායම වියදම පියවා ගන්නවත් ප්‍රමාණවත් නැහැ. ආදායමට යම් ප්‍රමාණයකින් සමාන ප්‍රමාණයක් අයවැය පරතරයේ විදියට තියෙනවා. මේක මේ ඉතිහාසයේ පළවෙනි වතාවට සිද්ධ වෙච්ච එකක් නෙමෙයි. ඔබතුමා දන්නවා අවස්ථාවක දෙකක හැර ඉතිහාසයේ පුරාම අපිට පුළුවන්කම ලැබුණේ නැහැ අඩුම ගානේ රාජ්‍ය ආදායමෙන් වර්තන වියදමක් පියවා ගන්න. ඒ නිසා මම මගේ කතාවේ දෙවැනි කොටස මේ අපිට මූණ දෙන්න සිදුවලා තියෙන මූලික ප්‍රශ්න මොනවද? ඔබතුමා දන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි අයවැයක් ඉදිරිපත් කරන අවස්ථාවේ අපි රටක් විදියට විදේශ ණය ගෙවා ගන්න බෑ. අපි රටක් විදියට බුම්මත් තුනයි කියලා, බංකොලොත් භාවයට පත් තුනයි කියලා ප්‍රසිද්ධියට ප්‍රකාශ කරලා තියෙනවා. එනිසා ගමේ කඩකාරයෙක් බැංකුව මග අරපුවාම මොනම බැංකුවකින්වත් ණයක් දෙන්නේ නැහැ. එතකොට අපේ ප්‍රශ්නේ ස්වභාවය, අපි මුහුණ දෙන ප්‍රශ්නේ ඇත්ත తত্ত্বය මේකෙන් පැහැදිලි වෙනවා. ගෙවුම් ශේෂය, විදේශ ණය, පිස්කල් తত্ত্বය මේවා ඔක්කොම ඉතාම නරක තැනකට ඇවිල්ලා තියෙනවා. ආර්ථික වර්ධනේ අපි පුරෝගතනය කරලා තියෙනවා 2022 ඍණාගයක් ගනී කියලා. විදේශ සංචිත අපිට තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය වෙනදාටත් වඩා වැඩියෙන් ඉස්මතු වෙලා තියෙනවා. උද්දමන බලපෑම ඉහළයි. සේවා වික්තිය ඉහළමින් පවතිනවා. කවදාකවත් නැති විදියට අපේ රටේ දුප්පත්කම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාවෙන් අපිට පුළුවන්කමක් නැහැ මේ රටේ දුප්පත් මිනිසුන්ගේ තරම කොහොමද කියලා හිතාගන්න. සමහර ඇස්තමේන්තු වලින් කියනවා පවුල් මිලියන 4කට 5කට අවශ්‍යයි මේ වෙලාවේ ආහාර සානාධාර. තමන්ගේ ජීවිකාව කරගෙන යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම රටේ ආදායම් වියදම් විෂමතාවේ පෙරට වඩා ප්‍රබලයි. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අවාසනාවකට අපි කාටවත් එක මතයකට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. ඒ නිසා අපි තවදුරටත් මේ රටේ ප්‍රශ්න අමතක කරලා අපි එකිනෙකා කුලල් කා ගන්න තත්ත්වයකට මේ රට ඇද වැටලා තියෙනවා. ඒ නිසා මේ අයවැය මගින් යෝජනා කරලා තියෙන ප්‍රධාන යෝජනාවන් මොනවද? මේක තමයි මම මේ ගරු සභාවට මගේ කතාවේ කියන තුන්වෙනි කොටස. ගරු මන්ත්‍රීතුමනි, පළවෙනි කාරණේ තමයි මුදල් ඇමතිවරයා ඉතා පැහැදිලිව කිව්වා අපි ආර්ථික සංවර්ධනය පිළිබඳ යම්කිසි උවමනාවක් තියෙනවා නම් අපේ ආර්ථිකයේ සාර්ව ආර්ථික රාමුව අපි ශක්තිමත් කරගන්නට ඕනි. ඔබතුමා හොඳාකාරවම දන්නවා ආර්ථිකයේ සමස්තයක් ලෙස බැලීම තමයි අපි සාර්ව ආර්ථිකය කියලා කියන්නේ. එතකොට ආර්ථිකයේ සමස්තයක් දිහා බලනකොට අපිට පේනවා මේ තියෙන ප්‍රශ්න ඔක්කොම. එතකොට මේ ප්‍රශ්න විසඳාගන්නේ නැතුව පොලි අනුපාතිකය සාධාරණ ප්‍රමාණයකට පහළට ගෙන්නේ නැතුව ගෙවුම් ශෝෂ අර්බුදය විසඳගන්නේ නැතුව රාජ්‍ය ණය අර්බුදය විසඳගන්නේ නැතුව අපිට පුළුවන්කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි මේ රටේ ආර්ථික සංවර්ධනයක් පිළිබඳ කතා කරන්න. ඒ නිසා තමයි මුදල් ඇමතිවරයා තමන්ගේ කතාවේදී පුන පුනා මේ කාරණේ ඉස්මතු කළේ. එතුමා කිව්වා අපි කඩිනමින් විසඳාගත යුතු ප්‍රශ්න මේවා මැදිකාලීන ප්‍රශ්න විදිහට දැකලා අපි විසඳගන්න උත්සාහ කරමු. අපි දන්නවා ඉතිහාසයේ කවරදාකවත් 132ට බැංකු පොලි අනුපාතිකය ගිහිල්ලා නැහැ. ඔබතුමා උසස් පෙළ කරන කාලේ විවෘත වෙළඳපොලේ මහා බැංකුව කටයුතු කරද්දී මේ තරම් ඉහළ පොලියක් දීලා භාණ්ඩාගාර බිල්පත් අලෙවි කරපු කාලයක් අහලා නැතුව ඇති. හැබැයි අපිට අද පේනවා බැංකු පොලි අනුපාතිකය තීන්දුව කිරීම සඳහා මහා බැංකුව තමන්ගේ පොලි අනුපාතිකය තීරණය කරාට පමණක් ප්‍රමාණවත් නැහැ. මහා බැංකු පොලි අනුපාතිකය අභිභව විශාල වශයෙන් අභිභව යෑමක් අපි දකිනවා බැංකු පද්ධතිය තුළ. ඒ වගේම අපි මේවා කතා කළත් නොකළත් අද අපේ බැංකු පද්ධතිය එතරම් ශක්තිමත් නැහැ. බැංකුව තුළ ද්‍රවශීල වත්කම් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේක ඇත්ත. බැංකුවේ බැලන්ස් ෂීට් එකේ තියෙන වත්කම් වලින් ඉතා සුළු ප්‍රමාණයක් තමයි බැංකුවට පුළුවන්කම තියෙන්නේ විවෘත වෙළඳපොලේ කටයුතුට යොදවා ගන්න. ඒ නිසා මේ අයවැයෙන් යෝජනා කරපු පළවෙනි කාරණේ තමයි සාර්ව ආර්ථික රාමුව අපි ශක්තිමත් කරගන්නේ කොහොමද. එතකොට ගරු මන්ත්‍රීතුමනි අපි දීර්ඝ කාලයක් තිස්සේ කතා කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ කතා කරනවා අපි නිමෙවුම් ආර්ථිකයක් බවට පත් කරන්න ඕනේ. එතකොට නිමෙවුම් ආර්ථිකයක් බවට පත් කිරීම සඳහා වෙන යෝජනා, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙන යෝජනා, සමාජ ආරක්ෂණය සඳහා වෙන යෝජනා, රාජ්‍ය වියදම කළමනාකරණය කිරීම සඳහා වෙන යෝජනා, රාජ්‍ය ආදායම කළමනාකරණය කිරීම සඳහා වෙන යෝජනා, ණය කළමනාකරණය කිරීම සඳහා වෙන යෝජනා විදිහට යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන මේ අයවැය සැකසීමේ කාර්ය විපක්ෂයේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා බලයේ හිටියත් මේ අසුරුතාවයට මේ ආකාරයටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කවුරු හරි හරිද කවුරු හරි වැරදිද කියලා මේ වෙලාවේ අපි බලන්න නරකයි. අපි එක මතයකට ඇවිල්ලා මේ රට දියුණු කරන්න වෙහෙසිය යුතු කාලයක අපි කටයුතු කරන්න. මිනිස්සුන් පාරට බස්සලා අපිට ප්‍රශ්න විසඳගන්න පුළුවන්කමක් නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ කාලේ හමාරයි. අපි අලුත් සටන් පාඨ නිර්මාණය කරගන්න අලුත් වැඩපිළිවෙලකට යා යුතු වෙනවා. ආණ්ඩු විරෝධී වැඩ සඳහා එකතු වෙන්න. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි අපි පිළිගන්න ඕන දේශපාලඥයෝ කියන්නේ මැජික් කාරයෝ නෙමෙයි. අපිට මැජික් වෙන්නන්න පුළුවන්කමක් තියෙනවා නම් අලුතෙන් 225ක් මේකට ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳගන්න තමුන්වහන්සේලා
හැමෝම
කැමති වෙයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ කතාව අවසන් කරන්න මට අවස්ථාව දෙන්න. බදු ප්‍රතිසංස්කරණ මගින් පමණක් මේ ආර්ථික ඉදිරි ගමන අපිට තීන්දුව කරන්න පුළුවන්කමක් නැහැ. බදු එකතු කිරීම පිළිබඳ අපි එකගතාවයකට එන්න ඕන. ඒ වගේම රාජ්‍ය ආයතනවල වියදම් අඩු කර ගැනීම ක්‍රමවේදයකට රාජ්‍ය නිලධාරීන් පෙළඹෙන්නට ඕන. ඒ වගේම අපි දන්නවා අලුත් ක්‍රමෝපායන් ආර්ථිකය නවීකරණය කිරීම සඳහා අපි යෝජනා කළ යුතු වෙනවා. එවැනි සාකච්ඡාවක් ඉදිරි දවස් කීපය තුළ මේ ගරු සභාව තුළ සිද්ධ වෙයි කියන බලාපොරොත්තුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මගේ කතාව නතර කරනවා. බොහොමත්ම ස්තුතියි
ගරු මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමා. ඔබතුමාට විනාඩි 7ක් කාලයක් ලැබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ වගේ අවස්ථාවක අයවැයක් ඉදිරිපත් කිරීම පිළිබඳවම මුලින්ම අතිගරු ජනාධිපතිතුමාට අපගේ ප්‍රශංසාව හිමි වෙනවා. විශේෂයෙන්ම සමස්තයක් හැටියට ගත්තම මේ අයවැයේ තියෙන්නේ ක්‍රියාකාරී සැලැස්මකට වැඩිය න්‍යායාත්මක සංකල්පීය රාමුවක්. rather than action plan, this is a theoretical framework or a conceptual paper. ඒ කෙසේ නමුත් එහි අගය කරන්න පුළුවන් කාරණා කිහිපයකුත් තියෙනවා. විශේෂයෙන්ම ආයෝජනය හා විදේශ වෙළඳාම ප්‍රවර්ධනය සඳහා නව ආයතනයක් මේ තියෙන ආයතන කිහිපෙම එකතු කරලා පිටවන්න එතුම යෝජනා කරලා තියෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තු 100ක්, රාජ්‍ය සංස්ථා 214ක්, රාජ්‍ය සංස්ථා නෝන රාජ්‍ය සමාගම් 125ක් තියෙන රටේ එකම කාර්යය සඳහා ආයතන ගණනාවක් තියෙනවා. ඒවා එකතු කරන එක හොඳයි අගය කරනවා. ඒ වගේම මේ ඩිජිටල්කරණය කිරීම සඳහා එතුමා යෝජනා කරලා තියෙනවා. ඩිජිටල්කරණය ඉතාම පරිස්සමෙන් කරන්න ඕන. පහුගිය අවුරුදු 10 20 දී අපේ රටේ රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණය සඳහා මැදිහත් වෙලා තියෙන සමාගම් කිහිපයක් පමණයි. ඉතාම අකාර්යක්ෂම සහ දූෂිත කටයුතු ගණනාවක් මේ ඩිජිටල්කරණයත් එක්ක බැඳිලා තියෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරයන්ට, අන්තර්ජාතික අපරාධකරුවන්ට පාස්පෝර්ට් ලැබුණේ කොහොමද අපේ රට හරහා කියලා ඒවා හොයලා බලන්න ඕන. මේ ඩිජිටල්කරණයත් එක්ක බැඳිලා තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඩිජිටල්කරණය ගැන ඒවත්ින් යෝජනා කරනකොට අනිත් අතින් තව බරපතල ප්‍රශ්නයක් තියෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපේ රටේ මේ දත්ත රට තුළට ගලාගෙන එන ප්‍රධාන කේබල් පහක් තියෙනවා. ඒ කේබල් පහ කොළඹ කොටුව, ගල්කිස්ස සහ මාතර හරහා තමයි අපේ රටට එන්නේ. මේකට කියනවා සබ්මරින් කේබල් කියලා. අපේ මොලේ තියෙනවා ඉන්ටර්නල් කැප්සියුල් කියලා එකක්, අභ්‍යන්තර ප්‍රාවරය කියලා. මේ සියලු ස්නායුවල පණිවිඩ ටික යන්නේ මෙතන මේ හරහා. මේකට ආඝාතයක් ආවොත් එහෙම එතනින් පල්ලෙහා සියල්ල පණ නැති වෙනවා. දැන් මේ කියන කේබල් පහ අයිති වෙන්නේ කාටද? ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට. මොකක්ද යෝජනා කරනවා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රාජ්‍ය ව්‍යවසායකයේ ඒක ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ආයි මේක ප්‍රතිව්‍යුහගත කරන්න දෙයක් නැහැ. මේක මීට ඉස්සෙල්ලා ප්‍රතිව්‍යුහගත කරලා තියෙන්නේ 49.2 මහා භාණ්ඩාගාරයට අයිති, 44.5ක් අයිති මැක්සිස් කියන මැලේසියානු සමාගමට, 6%ක් තමයි මහජනතාවට අයිති වෙන්නේ. මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා සභාගත කරනවා 2026-25 දින එවකට තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චූලනන්ද පෙරේරා මැතිතුමා නිකුත් කරපු ලිපියක්. එතුමා කියනවා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මහජනයාට විවෘත වෙළඳපොලේ කොටස් විකුණන ආයතනයක් නිසා මුළුමනින්ම පෞද්ගලික සමාගමට අදාළ ඓතිහාසිකම් යටතේ ක්‍රියා කළ හැකි සමාගමක් බවට තීරණය කරන ලදි කියලා. ආයි මේකේ ප්‍රතිව්‍යුහගත කරන්න දෙයක් නැහැ. සීනට එක විකුණන්න විතරයි තියෙන්නේ. ටෙලිකොම් එක මේ අවුරුද්දේ පළවෙනි මාස 9 විතරක් කෝටි 240ක ලාභයක් ලැබලා තිනවා. මේ ටෙලිකොම් එකේ විකිණීම මගින් අපි දන්නවා අපි මේ පාවිච්චි කරන මොබිටෙල් එක, පියෝ ටීවී එක, චර්ණ ටීවී, SLT ඩිජිටල් සර්විස්, ඊ චැනලින් ඒවා විතරක් නෙමෙයි කොළඹ කොටුවේ අක්කර 3.5ක ඉඩම, වැලිකඩ අක්කර 7ක ඉඩම, පාදුක්කේ සැටලයිට් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ තියෙන අක්කර 37ක ඉඩමත් විකුණන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. මේ දත්ත පිළිබඳ අපේ රටේ තියෙන අනන්‍යතාව, ආරක්ෂාව මුළුමනින්ම අපේ රටෙන් බැහැර වෙනවා. මේ කේබල් පහරා හරහා තමයි මේ සියලු අන්තර්ජාතික පහසුකම්, අන්තර්ජාල පහසුකම්, මේ සියලු දත්ත අපේ රට තුළට එන්නේ. ටෙලිකොම් සමාගම විකිණීම අතිශයින් බරපතල ජාතික ආරක්ෂාවට අදාළ වෙන කාරණයක්. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ 2021 වර්ෂයේදී රුපියල් කෝටි 1000ක් ලාභ ලැබලා තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ආයතනයේ විකිණීමත් එක්ක ලංකා හොස්පිටල් ඩයග්නොස්ටික්, ලිට්‍රෝ ගෑස් ටර්මිනල්, කොන්නිල් හෝටෙල්, කොන්නිල් හොලිඩේස්, සිනෝ ලංකා සහ හෙලංකෝ හෝටෙල් කියන මේ සියලු ආයතනත් විකිණීමේ තර්ජනයක් තියෙනවා. ඒ වගේම තමයි බදු ගැන කතා කරලා අඩු කරනවා, වැඩි කරනවා, විවිධේවා. බදු වැඩි කරොත් අඩු කරගන්න පුළුවන් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි මේ අයවැය යෝජනාවලියේ තියෙන බරපතලම ජාතික ආරක්ෂාවට මේ රටේ මිනිසුන්ට බරපතල තර්ජනයක් එල්ලවන කාරණේ හැටියට මම දකින්නේ 13 වෙනි අයවැය යෝජනාව. මොකද්ද කියන්නේ? ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත එම කාර්යයන් පවරන ලදී එක් එක් ආයතන විසින් ඉඩම් පැවරීමට අදාළ මූලික කටයුතු විවිධාකාරයෙන් සිදු කිරීම හේතුවෙන් විෂමතාවන් සහ අක්‍රමිකතාවන් සිදුවන බවට වාර්තා වී ඇත. එබැවින් ඉහත කී විශේෂිත අවශ්‍යතා මේ වන විට ළඟා කරගෙන ඇති බැවින් එම ආයතන දෙකමගින් සිදු කරන රජයේ ඉඩම් බැහැර කිරීමද ඇතුළත්ව රජයේ සියලු ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් කරන්න අවශ්‍ය කටයුතු යොදනවා කියලා. මම දැක්ක උදේ අග්‍රාමාත්‍යතුමා ඉතාම අතිශෝක්තියෙන් වර්ණනා කරනවා මේ කාරණේ. ගොවි ජනතාව නියෝජනය කරන, මහවැලි ගොවි ජනපද අඩංගු වෙන, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට මම හිතන්නේ මේ කාරණේ කතා කරන එක මගේ යුතුකමක්, වගකීමක් වෙනවා. පහුගිය අවුරුදු 50ක කාලය තුළ මේ රටේ ගොවි ජනතාවගේ ජීවනාලය වුණේ මහවැලි ව්‍යාපාරය. මේ රටේ සමස්ත ඉඩම් ප්‍රමාණයෙන් 39%ක් මහවැලියට අයිති මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ අක්කර 55,000ක් මහවැලි ව්‍යාපාරයට අයිති වෙනවා. වියලි කලාපීය ඉඩම් වලින් 55%ක් මහවැලියට අයිති වෙනවා. ඒ වගේම තමයි මේ අපේ රටේ අති සංවේදී භූමි භාගයක් මුලති උසහ වවුනියාව දිස්ත්‍රික්කවල මහවැලි එල් කලාපයට අයිති වෙනවා. මහවැලි අධිකාරියට මේ ඉඩම් තිබුණ නිසා තමයි මේ රටේ භෞමික අඛණ්ඩතාව රැකුනේ. මේ රටේ ඒකීයභාවය රැකෙන්න ප්‍රධාන හේතුවක් වුණේ පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුල මේ කිසිම දෙයක් නොසලකා එක අයවැය වගන්තියකින් මේ සියල්ල ප්‍රාදේශීය ලේකම් හරහා ඉඩම් පැවරීමේ බලය ලබා දෙන්න හදනවා. මේකේ මොකද වෙන්නේ? අපේ ගොවි ජනතාවගේ 3වෙනි 4වෙනි පරම්පරාවලට ඉඩම් ලබා ගැනීමේ අයිතිය නැති වෙනවා. ප්‍රාදේශීය ලේකම්ට දේශපාලඥයෙක්ගෙන් එන එක දුරකතර ඇමතුමකින් මේ ඉඩම් බෙදා දී මේ අයිතිය ඔහුට පැවරෙනවා. ඒ මගින් මේ රටේ ගොවි ජනපද ව්‍යාපාරවල දිස්ත්‍රික් 15ක මේ සමස්ත ගොවි ජනතාවගේ අයිතිය සම්පූර්ණ මුලින්ම නිම නැති කරනවා. ගොවි ජනතාවට ඉඩම් ලබා ගැනීමේ අයිතිය නැති වෙනවා. බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්තල ඉවරලා අවුරුදු 3ක් පිරෙන දවසේ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අනුප්‍රාප්තික ජනාධිපතිතුමා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමට අයිතියක් නැහැ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා හැටියට මේ රටේ පොළුමන් පරම්පරාවලට බලපාන ඉඩම් වල අයිතිය පිළිබඳ තීරණය කරන්න එක මේ අයවැය යෝජනාවක එක වාක්‍යයකින් එක වගන්තියකින් මේ මගින් සිදුවෙන්නේ බරපතල සමාජ දේශපාලන ආර්ථික ආරක්ෂක කඩාවැටීමක් සිදුවෙනවා. මම දියොත් වෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපේ ගත්තොත් එහෙම ගල් නැවේ තමුත්තේගම ඒ වගේම තලාව ප්‍රදේශවල 50%කට පමණ ගොවි ජනතාවට අදත් නිශ්චිත ඒ මහවැලි ඉඩම් වල අයිතිය නැහැ. ඒකෙන් මොකද මේකේ අන්තිමට වෙන්නේ? ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත් වීමෙන් මහවැලි අධිකාරියට තියෙන සමස්ත බලය සම්පූර්ණ වශයෙන් නැති වෙනවා. ඒ ව්‍යාපාරිකයන්ට ජාවාරම්කාරයන්ට තරම්කාරුවන්ට දේශපාලඥයන්ගේ අතකොළුව බවට පත්වලා තියෙන පුද්ගලයන්ට ඉඩම් අක්කර 100,000 ගණන් ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මම අහනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු ඉඩම් ඇමතිවරයා හිටිය එස්.එම්. චන්දසේන මැතිතුමාට ඡන්ද දෙන්න පුළුවන්ද මේකට කියලා. මගේ හිතවතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නියෝජනය කරන රොෂාන් රණසිංහ ගරු ඇමතිතුමා මහවැලිය බාරව ඉන්න මේකට අත උස්සන්න පුළුවන්ද කියලා. අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන විමල විර දිශානායක ගරු ඇමතිතුමාට මහවැලිය ඉඩම් ටික දෙන මේ යෝජනාවට අත උස්සන්න පුළුවන්ද කියලා. මේ ගොවි ජනපද නියෝජනය කරන ගොවි ජනතාවගෙන් ඡන්දෙන් ආපු මුදල් රාජ්‍ය ඇමතිතුමා ශාන් සේමසිංහ මැතිතුමාගෙන් මං අහනවා අනුරාධපුරයේ මිනිස්සුන්ගේ ඡන්දෙන් ඇවිල්ලා ඔබතුමාට පුළුවන්ද මේ යෝජනාවට අත උස්සන්න කියලා ඉවර වෙලා. මේකෙන් සමස්ත අපේ රටේ ගොවි ජනතාවගේ ජීවනාලිය සම්පූර්ණයෙන්ම විඳවැටෙනවා, මුළුමනින් විඳවැටෙනවා. ඒ වගේම තමයි අධිසංවේදී මහවැලි එල් කලාපේ ඉඩම් වලට අත තියන්න එපා කියන කාරණය අපි කියනවා. විශේෂයෙන්ම අපි දන්නව රනිල් වික්‍රමසිංහ මැතිතුමා 20 වසරකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාම මතවේදාත්මක තීරණ ගණනාවක් ගත්ත කෙනෙක්. එතුමාගේ නායකත්වය යටතේ ඉදිරිපත් කළ තියෙන මේ අයවැයට මේ එක වගන්තියකින් මේ විනාශය කරන්න ඉඩ දෙන්න කිසිම ක්‍රමයක් නැහැ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. එහෙමනම් අවශ්‍ය නම් එතුමා ඒ සඳහා නව ජනවරමක් ලබාගත යුතුමයි. එහෙම කරන්නේ නැතුව මේ අයවැයට පක්ෂව ඡන්ද දෙනවා නම් කවුරු හරි මේ රටේ තුසි ශිෂ්ටාචාරයේ සිංහල ශිෂ්ටාචාරයේ විනාශ කිරීම සඳහා අනුමත ලබා දීමක් හැටියට මම මේක හඳුන්වනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ බව පවසමින් මේ යෝජනාව ඉවත් කර ගන්නකම් කිසිසේත්ම මේ අයවැය යෝජනාව සඳහා අපේ සහාය ලැබෙන්නේ නැති බව මා අවධාරණය කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු තේනුක විධානගමගේ මැතිතුමා ඔබතුමාට විනාඩි 13ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 2023 වර්ෂයේ සදා අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා විදිහට මේ සභාවට ඉදිරිපත් කළ අයවැය පිළිබඳ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා අයවැය යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර 22 අයවැය පසුබිම් කාරණා ලෙස ඉදිරිපත් කරන කරුණු වැදගත් ලෙස විදේශ විශේෂයෙන්ම ණයට මුදල් ලබාගෙන සුබසාධන කටයුතු සඳහා යෙදවීම කරුණු භාවිතා කරගෙන තවත් පෙන්වා දුන්නා. රටේ දීර්ඝකාලීන සංවර්ධනයක් අවශ්‍ය වූ නිවැරදි තීන්දු වෙනුවට ජනප්‍රිය තීන්දු ගැනීමට හේතු වෙන ඇතූ මෙම සහනාධාර මානසිකත්වයෙන් මිදෙන්න අපිට බැරි වෙලා තිබුණා. එතුමා පැහැදිලිව කළා. ඒ වගේම යහපත් සාධාරණ මානසිකත්වයෙන් රට මුදවා ගැනීමට අවශ්‍ය බවත් එතුමාගේ කතාවේ අවධාරණය කරා. 77 වසරේ පසුව බිහි වුණු විවෘත ආර්ථික ක්‍රමයක් රට තුළ ඇති වූ සිවිල් අරගලය ඒ වගේම කාලයට ගැලපෙන අයුරින් වෙනස් කිරීම නොකර හේයින් ප්‍රතිසංස්කරණය නොකළ හේයින් එම ආර්ථික පදන පිරිහි ගිය බව ප්‍රකාශ කරමින් රට නව ගමන් මගක් අවතීර්ණ වීමට වැදගත් බව පැහැදිලි කරා. විශේෂයෙන්ම විදේශිකයන් ණයට ලබාගත් මුදල් සහනාධාර ලබා දෙන්න යොදවා රටේ යැපෙන මානසිකත්වයක තල්ලු කිරීමට යන කාරණා සුජුහා ශ්‍රී ලංකාව ජාතික සම්පත් වූ තරුණ පරපුර කෙරෙහි බලපෑ බව අයවැය කතාව තුළින් පැහැදිලි කරනවා. අපි වෙනස් භෞතික සම්පත් ජාතික සම්පත් යයි කියමින් විදේශයෙන් ණය අරන් ආයෝජනය කරමින් පාඩු ලබමින් නඩත්තු කරන බව එතුමා හොඳින් පැහැදිලි කරා. මුලසරණ මන්ත්‍රීතුමනි, මේ කරුණු පසුබිම් කරගෙන අලුත් ආර්ථික පදනමක් සකස් කිරීමට අයවැය පාදක කර ගන්නා යෝජනා කරන තිබෙනවා. එලෙස සකස් කරන ආර්ථික පදනම් ප්‍රතිලාභ කරුණු පරපුර තරුණ පරපුර හා සමස්ත ප්‍රජාව වෙත සමාන අයුරින් ගලා යුතු වෙනවා. එයින් ප්‍රතිලාභ ලැබෙන තුරු මදක් මහත් කැපකිරීමක් රසකට අපිට කරන්න වෙලා තියෙනවා. දැනටමත් ශ්‍රී ලංකාව ඉවසීමෙන් කැපවීමෙන් මේ වෙනස ඇති කිරීමට අප ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙස බලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම තරුණ පරපුර අපේක්ෂා කරන ජීවන ක්‍රමය සරලන මට්ටමින් ඒක පුද්ගලික ආදායම වර්ධනය කරන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඒ සමගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම අනෙකුත් සුබ සාධන කාර්යයන් ඔස්සේ සමාජයේ සියලු කොටස් වල සාධාරණ ලෙස ප්‍රතිලාභ ලැබෙන බව වගබලා ගනිමින් පෞද්ගල ව්‍යවසායය නිර්මාත් කිරීමට ඉෂ්ට කරමින් යටිතල පහසුකම් ප්‍රවර්ධනය සංවර්ධනය කළ යුතුව තිබෙනවා. ගරු ජනාධිපතිතුමා, මුදල් අමාත්‍යවරයා ලෙස රට යෝජනා කර නව ආර්ථික ක්‍රමයක් සමාජ ආරක්ෂක විවෘත ආර්ථික ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒ තුළින් ආර්ථිකය බොහොම ක්ෂේත්‍රයේ නවීකරණය කළ ලක්කරන යුතුව තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ අප නිර්මාණය කරන යථාර්ථ ක්‍රම කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සාක්ෂාත් කර ගැනීමට කටයුතු කර තිබෙන ඉලක්කය දේශ බලන විට අපි ශ්‍රී ලංකාව සංවර්ධන රටක් බවට පත් කරන්න අවශ්‍ය පියවර මෙම අයවැය ලේඛනයෙන් හෙළිදරව් කර තිබෙනවා බව ප්‍රකාශ කරන්න කැමැති. කෙටිකාලීන ඉලක්කයක් ලෙස 2023 වසරේ අවසන් වන විට අපට සහනදායි ආර්ථික තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි කියා මා විශ්වාස කරනවා. මෙහිදී අයවැය ලේඛනයේ වෙළඳහා ආයෝජන යටතේ ඇතුළත්ව තිබෙන යෝජිත විදේශ වෙළඳාම් හා ආයෝජනයට සම්බන්ධ නියෝජිතයන් පිහිටවීමටත් නව ආර්ථික කලාපයක් බිහි කිරීමටත් ජාතික ඵලදායි කොමිෂන් සභාවක් පිහිටවීමටත් ගෝලීය වෙළඳ පොලක් ප්‍රවේශන වැඩි දියුණු කිරීමටත් සැපයුම් සේවා සහිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනත් ආයෝජන හිතකර පරිසරය සකස් කිරීම ආදිය කෙරෙහි අපගේ අවධානය පළ කළ යුතු තිබෙනවා. කාලීනව වෙනස් විය යුතු ඒ වගේම ඉතාමත් ඉහළ මට්ටමින් සංවිධාන විය යුතු කරුණු ගණනාවක් අවධානය වන අයුරින් ප්‍රතිපාදනය වෙනස් වෙන් කර දී තිබෙනවා. මෙම කරුණු අපේක්ෂක පරිදි ක්‍රියාත්මක වීමේදී තුළින් නව ආර්ථික ක්‍රමයක් ශක්තිමත් පදනමක් සකස් වී මුලාසුන මන්ත්‍රීතුමනි, නව කම්කරු ප්‍රතිපත්ති යටතේ ප්‍රකාශන පත් කළ ආයතන ඉලක්ක කර ගන්න තරගකාරී ආර්ථිකයක් තුළින් සේවය මෙන්ම ආයෝජකයන්ද රටට යහපත් ආකාරයේ මෙහෙවා ගැනීමට උපදෙස් උදෙසා නව නීති රීති සකස් විය යුතු තිබෙනවා. ඒ තුළින් යෝජිත නව සංවර්ධන ප්‍රවේශ ප්‍රතිරෝධක වලින් තොර ඉදිරිපත් කිරීම ගමන් කිරීමට අවශ්‍ය පසුබිම් සකස් කර ඇතැයි හැකි වෙනවා. පළදායි ආර්ථික යොදවා ගැනීමට අවස්ථාවක් ලබා දී නොදී තම තමන්ගේ ආයතන වලට අදාළ නීති රීති හේතුවෙන් වෙන්ව ආයෝජන පැවති දුර්වලතා හේතුවෙන් කාලයක් තිස්සේ වගා නොකළ කෘෂිකාර්මික අපනයන සඳහා යොදා ගැනීමට නව රීති සකස් කරන යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අපගේ අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඉඩම් බොහොමයක් තිබෙනවා වතුකර ආශ්‍රිත නැතිනම් අධිසංවේදීනි කලාප. එම ඉඩම් අපනයන කෘෂිකර්ම කටයුතු වලට බදු දීමට සැලකිලිම කටයුතු කිරීමට අවශ්‍ය නීති රීති අප සකස් කරගත යුතු වෙනවා. රජයේ ඉඩම් බැහැර කිරීම පිළිබඳව ප්‍රතිපත්ති සකස් කිරීම කාලුච දෙයක් ලෙස අයවැය ලේඛනයේ ඇතුළත් කර තිබෙනවා. රජයේ ඉඩම් විවිධ ආයතන හරහා පත් වූ පසු එම ඉඩම් බැහැර කිරීම අධිමත් බවින් කාර්ය පැවැරීමේදී වගකීමක් මෙන්ම වගවීමක්ද ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. ඒ වගේම විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කිරීම ප්‍රාදේශීය ලේකම් වරුන්ට මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්ය ලේකම් වරුන්ගේ කටයුතු අධීක්ෂණයට දිස්ත්‍රික් ලේකම් වරුන්ගේ සහ පළාත් ඉඩම් විෂය අධීක්ෂණය කරන ප්‍රධාන ලේකම් වරුන්ට වගකීම් පැවරෙනවා. අයවැය ලේකනයේදී ගරු මුදල් ඇමතිතුමා ප්‍රකාශයට පත් කළ පරිදි කුරුදු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට ඒ ගැන අපගේ අවධානය යොමු කළ යුතුයි. පළාත් දකුණු පළාත කුරුදු වගාව ප්‍රචලිත ප්‍රදේශයක් වගේම අපගේ ප්‍රතිනියෝජනය කරන ප්‍රදේශයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ප්‍රදේශ ආශ්‍රිතව කුරුදු වගාව ව්‍යාප්ත කිරීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ තවදවත් ව්‍යාප්ත කිරීමට කරමින් අධීක්ෂණය කරමින් දේශීය මෙන් විදේශීය වෙළඳපොළට ඉලක්ක කරන වගාවක් ව්‍යාප්ත කිරීමට මෙන් පිටුවහලක් වේයි මා හිතනවා. මුදල් ඇමතිවරයා විසිට
ඕඩර් ප්ලීස්. ගරු සමන් ප්‍රේරත්නැතුමා මූලාසනට පැමිණෙනවා.
ඕගර් ඇමතුමා,
මුදල් අමාත්‍යවරයා විදිහ වීදාංගර කරන අපනයන වෙළඳපළක් ගැන සාකච්ඡා කරන විටදී අපනයන වෙළඳපළ තුළ තවමත් නොහැකි පවතින කුරුදු වෙළඳපොළ ගැන අවධානය පළ කිරීම අගය කළ යුතු වෙනවා. කුරුදු අමුද්‍රව්‍යයක් ලෙස ආනයනය කිරීමට වඩාත් අගය කළ හැකිනම් විවිධ නිෂ්පාදනයට යොමු කිරීමට වැදගත් බව පෙන්වා දීමට කැමැත්තෙම. පහුගිය වකවානුව තුළ විගණාධිපතිතුමා විසින් නිකුත් කරන ලද වාර්තාවලි ජාතික වශයෙන් හා විශාල වශයෙන්ම වේදම් දරන ව්‍යාපෘති ගණනාව වැඩ නිම නොකරන අපේක්ෂක ඉලක්ක සපුරා ගත නොහැකි වූ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ හේතුවෙන් එවන් ව්‍යාපෘති සඳහා කරුණු ලබන රජයේ ආයෝජන විවිධ විවාද සම්පන්න තත්ත්වයකට පත් වුණා. ව්‍යාපෘති වැඩසටහන් ඇගීම් සඳහා නව ක්‍රමවේදයක් සකස් කිරීම යටතේ අයවැය ප්‍රකාශය සඳහන් කරන පිළිබඳ අප එකඟ වෙනවා. ශාඛිතා අවද අධ්‍යයනය ගත කරන කාලයේදී අපේ කරමින් ආයෝජනයන්ගේ දිර්ගැන්වීමට ආකර්ෂණයක් මෙන්ම වගකීමක් පැවරීමට ආයතන කටයුතු හරහා අපේක්ෂා කරනවා. ඒ වගේම වෛද්‍ය උපාධින් ලබා දෙන විශ්වවිද්‍යාල ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය සංවර්ධනය කිරීම සඳහා යෝජනා කර තිබෙන ප්‍රතිපාදන වෙන්කර දීම පිළිබඳව මාගේ ප්‍රශංසාව ගරු මුදල් අමාත්‍යතුමාට හිමි වෙනවා. වෛද්‍ය පීඨයේ ඌව වෙල්ලස විශ්වවිද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රයෝජනය පුහුණුව ලබන අවශ්‍යතා ගැලපෙන අයුරින් බදුල්ල, දියතලාව, බණ්ඩාරල, මයංගනේ රෝහල්වල පහසුකම් වැඩි දියුණු වෙනවා. එහි ප්‍රතිලාභ ලබන්නේ අපේ දිස්ත්‍රික්කයේ ජනතාව. ඒ වගේම එම වෛද්‍ය පීඨ වීවීම සමග සේවා සපයන පහසුකම් සපයන ආයතන අලුතෙන් බිහිවේවි. නව ආයෝජන අවස්ථා බහුල වේ. මෙවාවට අපට ලැබෙන වගකීම් ලෙස මෙන්ම වත්කමක් ලෙස බාර ගැනීම කැමැති. විශ්වවිද්‍යාල උපාධි ගුණාත්මක පිළිබඳ අධ්‍යාපන ක්‍රම සඳහා අවශ්‍ය මණ්ඩල කමිටු පිහිටීම කරන ආයෝජනයද අගය කළ යුතු බන්ද වන් අයුරින් රටට අවශ්‍ය පුහුණු ක්‍රම බලකායක් නිර්මාණය කළ යුතු යුගයක පැමිණීම තිබීම එයට හේතුවයි. ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ තුල ශ්‍රී ලංකා ඉතිහාසයේ හැදෑරීම සඳහා මෙන් වූ ආයතනික හා බීකරි වෙන ප්‍රතිපාදන වෙන්කිරීම දී තිබෙනවා. මෙම පර්යේෂණ පමණක් සීමා නොවි පර්යේෂණ හරහා සංචාරක ශ්‍රේෂ්ඨයේද ප්‍රචාරණ සඳහා උපයෝගී කරගන්න ඇතැයි අපේක්ෂා කරයි. රුහුණ හා ඌව පළාත් ඉතිහාසයේ පුරාවිද්‍යා සම්බන්ධ ස්ථාන සංචාරක ආකර්ෂණ දියුණු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය වීම
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් ඉතුරු තිබෙනවා. විනාඩි දෙකක් කාලයක් ඉතුරු තිබෙනවා.
තව ඉතිහාසයේ මහ බලපෑම් පිළිබඳ කරන ස්ථාන දෙස ගැනීමටත් ඇති. මුලාසනාට මන්ත්‍රීතුමනි, රාජ්‍ය ව්‍යවස්ථාපති සංකල්පන යටතේ සිදු කිරීමට යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මනා අවබෝධයෙන් කටයුතු කළ වෙනවා. අලාභදායි ආයතන භාණ්ඩාගාරයේ මුදල් ලබාගෙන නඩත්තු කිරීම වෙනුවෙන් එම ආයතන ව්‍යාපාරික සලස්මක් ඔස්සේ පාලනය කර ක්‍රමවේදයකට ගයා යුතු තිබෙන බව ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය ලේඛනයේ ප්‍රකාශයට පත් කරව ආයතන හැර අවධානයේ මට්ටමකින් තිබෙන ආයතන වලට ව්‍යාපාරික සලස්මක් ඔස්සේ කටයුතු කිරීමට අවශ්‍යතාවය ලබා දීම ප්‍රචණ්ඩ ක්‍රියාවලියක් යොමු වී තිබෙන බවද කියා මම යෝජනා කරනවා. අවසාන වශයෙන් මාගේ අවධානය යොමුනේ සුභසාධක ක්ෂේත්‍රයේ යොමු වේ කරන්න කැමැති. සමාජ සුභසාධන ඔස්සේ අවශ්‍ය දත්ත ගම් මට්ටමින් දීදී නිවාස මට්ටමින්ද ලබා දෙන එම දත්ත විධිමත් සකස් කර ප්‍රාදේශීය මට්ටමින් කමිටු වලට යොමු කරමින් තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයේදී සිට සමාජ සුභසාධක ප්‍රතිලාභ ගැනීමට යුතු අයට පමණක් සීමා වෙච්ච ජනප්‍රිය තීරණ ගැනීමට ක්‍රියාවලියට අවසන් කරනවා. සමාජ සුභසාධක ප්‍රතිලාභ ලබා ගැනීම ලබා දී යුතු නිශ්චිත හඳුනා ගැනීම අපට කටයුතු කරන්න වෙනවා. ඒ වගේම සමෘද්ධි වැඩි දීමනා වෙවිදි හැකියාවක් තියෙන පුද්ගලයන් හා වකුගඩු රෝගීන් සඳහා ගෙවනු ලබන වැඩිකරන ලද දීමනාව අඛණ්ඩව ලබා දීමට හැකියාවක් ලැබී තිබෙනවා. ඒද අපේ ප්‍රශංසාවට ලක් වෙන බව ප්‍රකාශ කරන්න කැමැති. ශ්‍රී ලංකාව තුළ නව ප්‍රවේශයකට යොමු වෙන සීමිත සුභසාධන ක්‍රියාවලිය පමණක් පුළුල් ආර්ථික සංවර්ධන ඉලක්කයක් කරා ගනිමින් ප්‍රකාශය මෙම අයවැය ලේඛනය තුළින් යහපත් ආයතනයකට පවතින සමාජ අවධානය යොමු කරන ඉනාරියකින් අවසන්. ආර්ථික පසුබෑමක් ගැන කතා කරමින් සුභසාධන කටයුතු සඳහා පමණක් කතා කරමින් නොසිට ආර්ථිකයේ නව ප්‍රවේශයක් ඔස්සේ නව සංවර්ධන විහුවක් ඔස්සේ ගමන් කෙරවීමට ආරම්භ කරන විෂය ලෙස 2023 වසරේ සිට අපිට දකින්න පුළුවන්. අපි උත්සාහ දැරිය යුත්තේ මෙම තත්ත්වයෙන් ක්‍රමිකව වර්ධනය කර ගනිමින් ශක්තිමත් කරමින් ඉදිරියට රැගෙන යාමටයි. විශේෂයෙන් කරුණු තරුණ පරපුර තුළ පවතින අනිශ්චිතතාවය ප්‍රමාද පහවන ගොස් 2023 සහනදායි ආර්ථික හිමිවන ඉදිරියට දශකය තුළ සංවර්ධනශීලී රටක් නිර්මාණය කරන බව ඔවුන්ට හිතන්න පුළුවන් අයවැයක් ඉදිරිපත් කරන ඇතැයි මම විශ්වාස පවතිනවා. ආර්ථික තත්ත්වයන් තුළින් මෙම යහපත් අරුණාලෝක ලෙස දකින්න පුළුවන් වුවත් හැම දෙනාටම තවදුරටත් කැපවීමෙන් කරන්න ඉවසීමෙන් කටයුතු කරන්න සිදු වෙනවා. විශේෂයෙන්ම මගේ විශේෂ අවධානය යොමු වෙන්නේ විශේෂයෙන්ම මේ පිළිබඳ අමාත්‍යංශවල කාර්ක සභා අවස්ථාවලදී කතා කරන අපේක්ෂා කරන හේයින් මාගේ කතාව ශ්‍රී ලංකාව නම ආර්ථික ක්‍රමයක් කිරීමට රටක් වශයෙන් අවධානයට පළවිය යුතු කරුණු කීපයක් නැවත ඉස්මතු කිරීමට සීමා කළ බව ප්‍රකාශ කරමින් මාගේ කතාව අවසන් කරනවා. ඒ සඳහා අවස්ථාව ලබා දුන් ඔබතුමා ඇතුළු ආණ්ඩු පක්ෂ සංවිධායකතුමන් ඇතුළු සියලු දෙනාට මගේ ස්තුතිය පොද කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතිකරු අමාත්‍යතුමා.